ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දෙදහස් විසි එක වසරේ ඉසිසෙල්ලාම ඔබ අපි හමුවන අවස්ථාවයි මේ ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයෙන්. අපි 2020 වසරට මේ විශේෂාංගේ නිමාවට පත් කළේ ගෙවිලගේ 2020 වසරේ ලෝකයේ පුරාම සිදුවුණු සුවිශේෂතා පිළිබඳව කෙටියෙන් සමාලෝචනයක යෙදෙමින්. ඔබ දන්නවා ගෙවිලගේ වසර 2020 වසර සුබදායි වසරක් වුණේ නැහැ ලෝකවාසීන්ට කොරෝනා තත්ත්වය නිසාවෙන් කියලා. ඉතින් අපි වසර පුරාවටම සාකච්ඡා කළේ විශේෂයෙන්ම මේ විදෙස් විත්ති සමාලෝචනය තුළින් කොරෝනා වෛරසයෙන් ලෝකයට සිදුවුණු බලපෑම පිළිබඳව. ඉතින් 2021 වසර ආරම්භයේදීත් අපිට කතා බහ කරන්නට තියෙන්නේ කොරෝනා වෛරස තත්ත්වයෙන් ලෝකයේ මිදෙමින් තියෙන ආකාරය සහ මේ අභිෝගාත්මක වසර නිමාවීමෙන් අනතුරුව අලුත් වසරකට පා තැබීමේදී ලෝකයේ කොහොමද සූදානම් මේ 2021 වසර බාරගන්න කියන කාරණාව මූලික කරගෙන අදත් සාකච්ඡාව ආරම්භ කරන්න. සුපුරුදු ලෙසින්ම අදත් සාකච්ඡාවට සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්ති සේවයේ ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, මේ ලැබුවා වූ 2021 නව වසර නිරෝගිමත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුබදායි වසරක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් ඔබව ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා.
ආයුබෝවන් දෙනුක්ෂි, සියලුම දෙනාට සෞඛ්‍ය සම්පන්න නිරෝගී අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් දෙනුක්ෂි.
හොඳයි, අපි මුලින්ම සුපුරුදු ලෙසින්ම 2021 වසරේදීත් කොරෝනා වලට සම්බන්ධ කාරණාවලින්ම සාකච්ඡාව පටන් ගනිමු. මොකද අලුත් වසරක් උදා වුණයි කියලා, අලුත් බලාපොරොත්තු අපි ඇති කරගත්තයි කියලා, අපිට මේ ගෙවිලා ගිය වසර පුරාම තිබුණු ඛේදවාචකයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නට හැකියාවක් ලැබිලා නැහැ. ලෝකයේ තාමත් ඉන්නේ කොරෝනා අභියෝගය මත සිටගෙන. 2021 ආරම්භයේදී කොහොමද මේ කොරෝනා තත්ත්වය සම්බන්ධව ලෝකයේ මේ වෙනකොට ක්‍රියා කරමින් තියෙන්නේ, මොනවද අරගෙන තියෙන අභියෝගාත්මක තීන්දුව తీරන? මුලින්ම අපි සාකච්ඡා කරමු මමල් කොරෝනා තත්ත්වය සම්බන්ධව ලෝකෙ කොතනද අද වෙනකොට ඉන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්.
දිනුක්ෂි, මේ වෙනකොට ලෝකෙම 82කට වැඩිය කොරෝනා රෝගෙන් ආසාදිත බවට පත් වෙලා, ඒ එක්කම 118කට අධික පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් මේකෙන් වැඩිපුරම හානියක් සිද්ධ වෙලා තියෙන්නේ ඇමරිකාවට. මේ වෙනකොට ඇමරිකාවේ මරණ සංඛ්‍යාව 340,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇමරිකාව අලුත් වාර්තාවකුත් පිටවලා තියෙනවා. පහුගිය සතියේ බදාදා වෙනකොට රටේ 4,000කට ආසන්න පිරිසක් පැය 24ක් කාලයක තුල ජීවිතක්ෂයට පත් වුණා මේ කොරෝනා රෝගී තත්ත්වය නිසා. ඉතින් මේක තමයි එක් දිනකදී ඇතිවෙච්ච වැඩිම මරණ සංඛ්‍යාව. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි අපි මේ අලුත් අවුරුද්දට ඉවිසෙන්නේ. නමුත් අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මොකද මේ වෙනකොට මේ පහුගිය වසරේදී වැඩි දියුණු කරපු එන්නත් දැන් ඒවා ලබා දීමේ කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. මේ අලුත් අවුරුද්දේ මැද භාගයේ වෙනකොට මේ එන්නත බොහෝ රටවල්වල බහුතරයකට මේ එන්නත ලබා දීමේ හැකියාව තියෙනවායි කියලයි මේ වෙනකොට වාර්තා වෙන්නේ.
අමල්, අපිට මේ එන්නත සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක් තියෙනවානේ 2021 පිළිබඳව කතා බහ කරද්දී. මේ නව වසරේ මේ පිළිබඳව තියෙන බලාපොරොත්තුව ඉතාමත්ම දැඩි. මොකද අපි දන්නවා මේ වෙනකොට ලෝකයේ ඇතැම් රටවල් කොරෝනා වෛරසය හා සම්බන්ධව මේ නිපදවල තියෙන එන්නත් භාවිතය ආරම්භ කළා තියෙනවා. ඉතින් අපි මේ ඔස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කළ තින් ඔස්ට්‍රේලියානු රජය නම් කියන්නේ මේ මාර්තු මාසයේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ මේ එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කරන්නට නියමිතයි කියලා. අපි විශේෂයෙන් අවධානයට ලක් කළ තින් බ්‍රිතාන්‍ය පිළිබඳව. මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පටන් අරගෙන තියෙනවා. අපි ඒ සම්බන්ධව තොරතුරු අපිට මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කොරෝනා එන්නත සම්බන්ධව සාකච්ඡා කරද්දී බ්‍රිතාන්‍ය පිළිබඳව අපිට විශේෂයෙන් සාකච්ඡා කරන්නට ඕනේ. බ්‍රිතාන්‍ය මේ වෙනකොට ජනතාවට එන්නත ලබා දීම ආරම්භ කළා තියෙනවා. මේ වෙනකොට ෆයිසර්, බියොන්ටෙක් කියන ඇමරිකාවේ නිෂ්පාදිත එන්නත තමයි බ්‍රිතාන්‍ය ලබා දෙමින් තියෙන්නේ. අමල්, අපිට වාර්තා වෙනවා මේ අලුත් අවුරුද්ද ආරම්භයේදීම වගේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රසෙනිකා කියන සමාගමත් දැඩි උත්සාහයක සිටියනේ එන්නත නිපදවන්න. මේක සම්බන්ධව බ්‍රිතාන්‍ය නිශ්චිත තීරණයක් අරගෙන තියෙනවා කියලා. මේ එන්නත සම්බන්ධව සුබදායි තොරතුරුයි අපිට වාර්තාවන්නේ මේ වෙනකොට. අපි මේ අලුත් අවුරුද්දේ සිසලම් මේ සුබදායි ආරංචිය පිළිබඳවත් සාකච්ඡා කරමු. අමල්,
දිනුක්ෂි, බ්‍රිතාන්‍ය මේ වෙනකොට ලෝකයේ පළමුව රට බවට පත් වෙලා තියෙන එන්නත් දෙකක් අනුමත කරන්නේ. මීට කලින් ඔවුන් ෆයිසර් බයොන්ටෙක් එන්නත අනුමත කරලා ඒ එන්නත ලබා දීමේ කටයුතු කරන අතරතුරේදීම පෞගිය සතියේ ඔවුන් අනුමත කරා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්කම ඇස්ට්‍රසෙනිකා ආයතනයත් එකතු වෙලා නිෂ්පාදනය කරන එන්නත දැන් එන්නත් වර්ග දෙකක් මේ වෙනකොට බ්‍රිතාන්‍යය ලබා දෙමින් තියෙනවා. විශේෂයෙන්ම මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වැඩි දියුණු කරපු එන්නත අනිත් එන්නත් වලට වඩා පහසුවෙන් ප්‍රවාහනය කිරීමට ගබඩා කිරීමටත් හැකියාවක් තියෙනවයි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඒ එන්නත ගබඩා කරන්නට අවශ්‍ය වෙන්නේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2-8 අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍ය ශීතකරණයක මේ තබා ගන්නට පුළුවන් ශීතකරණයක් බහාලලා මේක ප්‍රවාහනය කරන්නටත් පුළුවන් කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ නිසා තුන්වන ලෝකේ රටවලට වැඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ඔක්ස්ෆර්ඩ් සහ ඇස්ට්‍රසෙනිකා එකතු වෙලා ඒ නිෂ්පාදනය කරපු එන්නත. ඒ එන්නත දැන් මේ වෙනකොට බ්‍රිතාන්‍ය ලබා දෙන්න පටන් අරන් තියෙනවා. එක එන්නතක් ලබා දීලා සති 3ක් හෝ සති 12ක් අතර කාලය තුළදී දෙවෙනි වරක් මේ එන්නත ලබා ගැනීමට නියමිතව තියෙනවා. ඒ එකම අපිට වාර්තා වෙනවා ඇස්ට්‍රසෙනිකා ආයතනය ඔවුන් බලාපොරොත්තු වෙනයි කියලා අලුත් අවුරුද්දේ තුළදී මිලියන 3000ක විතර ප්‍රමාණයක් මේ එන්නත් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න බොහෝ වෙලාවට ඉන්දියාව තමයි දැනට හඳුන්වන්නේ මේ එන්නත් වල අගනුවර හැටියට. එතකොට ඉන්දියාවේදී මේක නිෂ්පාදනය කරලා තුන්වන ලෝකේ රටවලට අඩු මුදලකට සහනදායි මිලකට මේක ලබා දීමේ හැකියාව තියෙනවයි කියන ඒ විශ්වාසය දැන් පළ වෙලා තියෙනවා.
ඔව්, බ්‍රිතාන්‍යයේ මේ ආකාරයෙන් සූදානමක සිටිනකොට මේ ඇස්ට්‍රසෙනිකා ඔක්ස්ෆර්ඩ් එන්නත ලබා දීම සම්බන්ධව එය නිල වශයෙන් ඔවුන් දැන් අමල් සඳහන් කරපු ආකාරයට තහවුරු කරලා තියෙනවා තම ජනතාවට ලබා දෙන්න. දැන් ඔස්ට්‍රේලියාව පැත්තෙන් කතා බහ කළොත් ඔස්ට්‍රේලියානු රජය මේ වෙනකොට දැනුම් දීලා තියෙන තොරතුරු අපි නොයෙකුත් විශේෂාංග හරහා ඔබට සමීප කරලා තියෙන්නේ. අපි කෙටියෙන් මතක් කිරීමක් කරනවා, ඔස්ට්‍රේලියානු රජය සූදානමින් සිටිනවා එන්නත් වර්ග 3ක් මෙරට ජනතාවට ලබා දෙන්නට. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා, ඒ වගේම ෆයිසර් බියොන්ටෙක් සහ නොවාවැක්ස් කියන එන්නත් තුන තමයි මෙරට වාසීන්ට ඉදිරියේදී ලැබෙන්නේ. මේ ක්‍රියාදාමය මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භ වන්නට නියමිතයි කියලා තමයි ඔස්ට්‍රේලියානු රජය මේ වෙනකොට දැනුම් දීලා තියෙන්නේ. අපි මීළඟට යොමු වෙමු බ්‍රිතාන්‍ය හා සම්බන්ධ වන මීළඟ කාරණාව. එයත් මේ වසරේ සුවිශේෂී කාරණාවක් බවට පත් වෙලා තිබුණා. ඒ තමයි බ්‍රෙක්සිට් එක සම්බන්ධව බ්‍රිතාන්‍ය සහ යුරෝපා හවුලේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. බ්‍රෙක්සිට් එක එසේත් නොමැතිනම් යුරෝපා සංගමේ සමාජීය රටක් විදිහට තිබුණු ඒ සම්බන්ධතාවයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වුණායින් පස්සේ යුරෝපා හවුලත් එක්ක යුරෝපීය රටක් විදිහට වෙනම රාජ්‍යයක් විදිහට ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට යම් යම් එකඟතාවලට එළඹෙන්නට සිදු වුණා. යුරෝපා සංගමයත් එක්ක යම් යම් මතභේද තිබුණත් අවසාන වශයෙන් වසර නිමාවට පත් වෙනකොට කෙසේ හෝ මේ අවුල විසඳා ගන්නට බ්‍රිතාන්‍යයට හැකියාව ලැබුණා. දැන් මේ වෙනකොට යුරෝපා සංගමයත් බ්‍රිතාන්‍යත් වෙළඳ ගිවිසුම් සඳහා අත්සන් තැබීමට එකඟතාව පළ කරලා තියෙනවා. ඒ සම්බන්ධව යුරෝපා සංගමයේ පැත්තෙන් බ්‍රිතාන්‍ය පැත්තෙන් තියෙන අලුත් තොරතුරු වලින් අපි මීළඟ සාකච්ඡාව ආරම්භ කරමු.
ගිලුක්ෂි, නිල වශයෙන් අද ඉඳලා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා තියෙනවා. පහුගිය අවුරුද්දම තිබුණ සංක්‍රාන්තික කාලයක් හැටියට. එතනම ගිය අවුරුද්දේ ජනවාරි පළවෙනිද තමයි බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත් වුණේ. නමුත් ඔවුන් මාස 12ක කාලයක් ලබා දීලා තිබුණා මේ සංක්‍රාන්තික කාලයක් හැටියට ඔවුන්ගේ ඒ වෙළඳ ගිවිසුම් සම්මත කර ගැනීමට. ඒ සියලු කටයුතු ඊයේ රාත්‍රියෙන් අවසන් වුණා. නමුත් අලුත් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට එකඟතාවයක් ඇති කරගත්තට ඒ ගිවිසුමේ අඩංගු කරුණු කාරණා පිළිබඳ තවමත් අවසාන තීන්දුවකට ඇවිල්ලා නැහැ. බොහෝ කාරණා සම්බන්ධයෙන් ඒවා අවුරුද්දට ඉදිරිදී සාකච්ඡා කිරීමට සහ ඉදිරිදී එකඟතාවය ඇතිකර ගැනීමට නියමිතයි කියලා කියනවා. විශේෂයෙන්ම මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කොයි ආකාරයෙන්ද මුල්‍යමය කටයුතු සිද්ධ කරන්න කියන කාරණාව, ඒ එක්කම ධීවර කටයුතු සම්බන්ධයෙන්ුත් යුරෝපා සංගමයත් බ්‍රිතාන්‍යත් කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න කියන එක තවමත් නිශ්චිත වශයෙන් පැහැදිලිව සඳහන් වෙලා නැහැ. නමුත් සමස්තයක් හැටියට මේ පාර්ශ්වයන් දෙක තමන්ගේ දික්කසාදය නිල වශයෙන් අවසාන කරන්නට, ඒ වික්කසාද ලියවිල්ල මේ වෙනකොට අවසන් කරන්න පමණයි තීන්දුව කරලා තියෙන්නේ. දැනට පුළුල් එකඟතාවයක් තියෙනවා තීරු අලුත් තීරු බදු පනවන්නේ නැතිව වෙනදා වගේම ඒ වෙනද කටයුතු කරගෙන යන්න, භාණ්ඩ අපනයනය සහ ආනයනය කිරීමේදී තීරු බදු පනවන්නේ නැතිව මේ කටයුතු කරන්න බව දැනට එකඟවලා තියෙනවා. නමුත් අවිනිශ්චිතභාවය තවමත් සම්පූර්ණ ඉවත් කරන්නේ. නමුත් සමස්තයක් හැටියට මේ දුක්ඛසාදය අවසන් කිරීමට තමයි ඔවුන් එකඟතාවයකට පත් වෙලා තියෙන්නේ.
නව වසරක් උදාවන මේ සමයේදී ලෝකයේ කොරෝනා වෛරස් හා සම්බන්ධ වන කාරණාවලට ප්‍රමුඛත්වය ලැබෙනවා. ඊට අමතරව විශේෂිත කාරණා විදිහට වෙන සතිවල වගේ විශාල වශයෙන් තොරතුරු වාර්තා වීමක් සිදුවන්නේ නැහැ. මදක් නිහඬ ස්වභාවයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ මේ අලුත් අවුරුදු උදාවන සමයේදී, ඒත් එක්කම මේ නව වසර පිළිගන්නා සමයේදී ලෝකයේ විවිධ රටවල්. අපි බැලුවතින් ටිකක් ඛේදජනක ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා මේ අතරතුරේදී යෙමනියේ පැත්තෙන්. යෙමනියේ ඒඩන් ගුවන්තොටුපළට හදිසියේ ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරය නිසා පුද්ගලයන් 20කට අධික සංඛ්‍යාවක් මිය ගියා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. මේ ප්‍රහාරය සම්බන්ධව වැඩි අවධානයක් යොමු වන්නේ මේ වෙනකොට මේ ප්‍රහාරය එල්ල වෙන කාල සීමාවේදී යෙමන් රාජනායකයා ඇතුළු පිරිසක් මේ ගුවන්තොටුපළේ හිටියා කියලා තමයි වාර්තා වෙන්නේ. අමල්, මේ ප්‍රහාරය ඔවුන් ඉලක්ක කරගන් තක් විය හැකි වගට අපිට අනුමාන කරන්න පුළුවන්. මේ පසුපස සිටි නායවලුන් සහ මේ වෙනකොට මෙහි තත්ත්වය පිළිබඳවත් අපි මීළඟට සාකච්ඡා කරමු.
දිගුක්ෂි, ජාත්‍යන්තර වශයෙන් එකකතාවයකට ඇවිල්ලා යේමනයේ මේ යුදමය තත්ත්වය සමනය කරන්නට දැනට යුදවදින කොටස් කිහිපයක් එකතු කරගෙන සභාග රජයක් ආරම්භ කරන්නට කටයුතු කළ තිබුණා. මේ සභාග රජයේ නියෝජිතයන් නැවතත් රටට පැමිණෙන අවස්ථාවේදී තමයි ගුවන්තොටුපළේදී මේ ප්‍රහාරය එල්ල වුණේ, මේ බෝම ප්‍රහාරයක් සිද්ධ වුණේ. මෙතනදී ඉරානයේ සහාය ලබන හූති කණ්ඩායම් විසින් මේ ප්‍රහාරය එල්ල කළයි කියලා චෝදනාවක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. මෙතනදී මේ ප්‍රහාරය නිසා 26 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තව 50කට අධික පිරිසක් තුවාල ලැබුවයි කියලා වාර්තා වෙනවා. මේ ජීවිතක්ෂයට පත්වෙච්ච පිරිස අතර වතුකුරු සංවිධානයේ සේවකයෙකුත් ඒ අතර ඉන්නවයි කියලායි වාර්තා වෙන්නේ. මොකද මේක ඇත්තටම ජාත්‍යන්තර වශයෙන් එකඟතාවයකට ඇවිල්ලා රටේ නැවතත් සාමාන්‍ය තත්ත්වය ඇති කරන්න ගත්ත උත්සාහයක්. ඉතින් ඒ උත්සාහයට හූති සටන්කරුවන් එකඟතාවයක් නොදක්වන වටපිටාවක් තුළ තමයි මේ විදිහට මේ අලුත් රජය, එහෙම නැත්නම් මේ සභාග රජය නැවතත් රටට පැමිණෙන අවස්ථාවේදී මේ ප්‍රහාරය එල්ල කළ තියෙන්නේ. නමුත් ඒ රජයේ කිසිම අමතිවරයෙකුට හෝ රජයේ ප්‍රධානියෙකුට අමතරක් සිද්ධ වුණේ නැහැ කියලායි වාර්තා වෙන්නේ. ඔවුන් ගුවන් යානයෙන් ගොඩ බසිනවත් එක්කම ගුවන් තොටුපළේ පරයන්තයට තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. ගුවන් තොටුපළේ ගුවන් පතේට මිසයිල් ප්‍රහාරයක් එල්ල වෙන ආකාරයක් වීඩියෝ පටවල සඳහන් වෙලා තිබුණා. ඒ වුණාට ගුවන් යානයට අනතුරක් තිබුණේ නැහැ. මේ සභාග රජයට පක්ෂපාතී දක්වන සෞදි රජය මේ වෙනකොට මේ ප්‍රහාරය තරයේ හෙලා දැකලා තියෙනවා. යෙමනය අද ලෝකයේ ඉතාමත්ම දුගී දුප්පත් තත්ත්වයට පත්වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ පවතින යුද්ධ නිසා ඒ එක්කම IS සංවිධානයත් අල්කයිඩා සංවිධානයත් තවමත් බොහොම දැඩිව පෝෂණය වෙන ප්‍රදේශයක් හැටියට යෙමනය හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මෙතනදී ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය බොහොමයක් මෙතන යොමු වෙන්නේ. මොකද යෙමනය තුලින් අල්කයිඩා සහ IS සංවිධානයේ ක්‍රියාකාරකම් තවත්වාගෙන යාම සහ ඒවා සංවිධානය කිරීමට ඒ තවමත් හැකියාව තියෙන නිසා. ඉතින් ඒකේ කොටසක් හැටියට තමයි මේ අලුත් ප්‍රහාරයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ. නමුත් අලුත් රජයක් පැමිණීම තුළින්, අලුත් රජයක් වැඩබාර ගැනීම තුළින් යම්කිසි විදිහකට රටේ සාමාන්‍ය තත්ත්වය වැඩි කිරීමට මේ පියවරක් ගන්න බව තමයි පිළිගන්නේ.
අමල්, අපි සූතිවන්ත වෙනවා මේ 2021 නව වසරේ අපේ පළවෙනි ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයේට සුපුරුදු ලෙසින්ම හැම සිකුරාදාම අපත් සමග සම්බන්ධ වෙමින් විදේශ විත්ති සමාලෝචනය ගෙනෙන්න අක්සීම මේ 2021 නව වසරේදීත් ලෝකයේ කොහොමද අලුත් අවුරුද්ද බාරගත්තේ, තියෙන සුවිශේෂතා මොනවද කියන කාරණා සම්බන්ධයෙන් සමාලෝචනය කෙරෙනට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් 2021 වසරේ ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. අපි ලබන සතියේ සුපුරුදු ලෙසින් සිකුරාදා නැවතත් මේ සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙමු. ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.